SBS Radio.
සැම් මසකම අවසානම් කරුවාද SBS සිංහල වැඩසටහනින් ඔබ වෙත ගෙනෙන ඔස්ට්‍රේලියාවේ අපේ ජන සමාජයට බලපාන තවත් එක් පැතිකඩක් පිළිබඳව සාකච්ඡා කරන විනිවිද සමාජ කතිකාවතුළුණුයි මෙවර මැයි මාසයේදී අපි ඔබ සමග එකතු වන්නේ දැන්. ඉතින් ඔබ දන්නවනේ මැයි මාසයේ 18 වෙනිදා ඔස්ට්‍රේලියාවේ මහමැතිවරණය පැවැත්වුණා ෆෙඩරල් රජයක් පත් කිරීම සඳහා. ඉතින් මෙවර මහමැතිවරණයෙන් ලිබරල් නැෂනල් සන්ධානයට තමයි නැවතත් බල හිමි වුණේ. ඉතින් මේ කරුණ බොහෝ දෙනාගේ අවධානයට යොමු වුණ කරුණක් වුණා. විශේෂයෙන්ම මෙවර මැතිවරණය කම්කරු පක්ෂයේ ජයග්‍රහණය කරයි කියන බලාපොරොත්තුවෙන් තමයි බොහෝ දෙනා සිටියේ. විශේෂයෙන්ම සියලු සමීක්ෂණ වාර්තාවලින් පෙන්නුම් කළෙත් එය කම්කරු පක්ෂයට හිමිවන බව. නමුත් එය සිදුනේ නැහැ. ඉතින් මෙවර ඔස්ට්‍රේලියානු ෆෙඩරල් මැතිවරණයේ ප්‍රතිඵලයත් සමග අපේ ශ්‍රී ලාංකික ප්‍රජාව මේ කොහොමද දකින්නේ, ඔවුන්ට දැනෙන්නේ කොහොමද, ඔවුන්ට බලපාන්නේ කොහොමද කියන කාරණය පිළිබඳවයි අද විනිවිද තුළින් අපි කතාබහ කරන්නේ. ඔස්ට්‍රේලියාවේ විවිධ ප්‍රාන්තවල වෙසෙන ශ්‍රී ලාංකික පසුබිමක් සහිත අයගේ නියෝජනය ඇතුව තමයි විනිවිද තුළින් අද අපි මේ සම්බන්ධයෙන් කතාබහ කරන්නේ. ඉතින් මුලින්ම අපි සමග කතාබහට එකතු වෙනවා සිඩ්නි නුවරින් ආර්ථික විශ්ලේෂකයෙකු වන අමිත සේනානායක මහතා. විශේෂයෙන්ම මෙවර කම්කරු පක්ෂයේ පරාජයට හේතුව ඒ වගේම ආර්ථික වශයෙන් කොහොම බලපෑමක් මේ රජයේ පත්වීම නිසා ඇතිවේද කියන කාරණය පිළිබඳව අමිත මහත්මයාගේ අදහස් තමයි මේ.
මම හිතන විදිහට නම් ඇත්තෙන්ම ලේබර් පක්ෂය පසුපසට යන්න හේතුවක් නැහැ. හේතුව උනේ ඇත්තෙන්ම දැන් ওই පක්ෂ දෙකම මැතිවරණයට කැම්පේන් කරන හැටි කරපු විදිහ දිහා බලපුවාම දැන් ලිබරල් නැෂනල් පක්ෂය ඇත්තෙන්ම මේ කිසිම අලුත් පොලිසි න්‍යාය පත්‍රයක් දැම්මේ නැහැ එළියට. අලුතෙන් කරන්න යන්නේ මොනවද කියලා ඒගොල්ලෝ නිකන් මේක මාකටිං කැම්පේන් එකක්. ඒ කියන්නේ ස්කොට් මොරිසන් කියන මහත්මයා ඇත්තෙම අගමැති වෙන්න සුදුසුයි කියන බිල් ෂෝටන්ට වඩා එයා සුදුසුයි කියන ඒ මාකටිං කැම්පේන් එක විතරයි ඒගොල්ලන් පැත්තෙන් ඒගොල්ලෝ අරන් ගියේ. නැතුව අලුත් පොලිසිස් මොනක්වත් ඒගොල්ලෝ ප්‍රතිපත්ති මොනක්වත් ඒගොල්ලෝ දැම්මේ නැහැ. ලේබර් පාර්ටි එක ඇත්තෙම ලොකු හරිම කම්ප්‍රිහෙන්සිව් පොලිසි අජෙන්ඩා එකක් ඒගොල්ලෝ ඉන්ට්‍රොඩියුස් කරා ඉලෙක්ෂන් එකත් එක්ක. නමුත් ලේබර් එකේ ප්‍රශ්නේ තිබුණේ මේ පොලිසි ඒ දාපු තරමට ඒගොල්ලන්ගේ කමියුනිකේෂන් කැම්පේන් එක තිබුණ නෑ හොඳට ඩිවලොප් වෙලා. ඒ මොකද සමහරක් තිබුණු ඒ පොලිසිස් ඇත්තෙම හරිම මේ ගැඹුරු අර්ථයක් දෙන පොලිසි. උදාහරණයක් වශයෙන් ඔය ෆ්‍රෑන්කින් ක්‍රෙඩිට් කියන මේ පොලිසි එක, ඒ ෆ්‍රෑන්කින් ක්‍රෙඩිට්ස් අර අයින් කරන්න අර විශ්‍රාමික කට්ටියකින් ඇත්තෙම හරි අමාරු වුණා පුද්ගලින්ට ඒක තේරුම් ගන්න මොකක්ද කියලා. ඉතින් ඔය වගේ මේ හුඟාක් මේ කම්ප්‍රිහෙන්සිව් පොලිසි සෙට් එකක් එළියට දානකොට ඇත්තම ඒත් එක්ක මහ ලොකු තියෙන්න ඕන හොඳ කමියුනිකේෂන් කැම්පේන් එකක්, හොඳ සන්නිවේදන එකක්. ඉතින් ඒක කෙරුණා. දැන් උදාහරණයක් වශයෙන් දැන් ක්ලයිමට් චේන්ජ් පැකේජ් එක. දැන් ක්ලයිමට් චේන්ජ් පැකේජ් එකේ ඇත්තම දැන් එනර්ජි වලටනේ හුඟාක් බලපාන්නේ, බලශක්තිය නිෂ්පාදනයෙන්නේ. දැන් බලශක්තිය නිෂ්පාදනය කරනකොට දැන් රිනියබල් එනර්ජි තමයි දැන් ප්‍රයෝරිටි දෙන්නේ. ඒත් එක්ක අපිට මේ කෝල් කියන කොහොමදත් අහක දාන්න බෑනේ ඔස්ට්‍රේලියාවේ. කෝලුත් ඇත්තෙන්ම සෑහෙන කාලයක් යනකම් විශේෂ ස්ථානයක් දීලා ගෙනියන්න ඕනේ. ටිකින් ටික අඩු කරන්න යන්න පුළුවන්. නමුත් ඇත්තෙම ලේබර් පාර්ටි එක හරියට මේගොල්ලන්ගේ පොසිෂන් එක ක්ලියර්ලි කිව්වේ නැහැ කෝල් වලට. මේකේ මොකද්ද ඒගොල්ලෝ කොහොමද ඒක මැනේජ් කරන්න යන්නේ කියලා කෝල් ඉන්ඩස්ට්‍රි. මේ රජය දැන් ලිබරල් නැෂනල් ආණ්ඩුව පක්ෂය දැන් ඉලෙක්ෂන් කැම්පේන් එකනකට යනකොට මම ඉස්සල්ලා කිව්වා වගේ දැම්මේ නෑනේ ඇත්තෙන් මේගොල්ලන් පොලිසි ඇජෙන්ඩා එකක් මොනවද ඉස්සරහට කරන්න යන්නේ කියලා. ඒක තමයි ලොකුම ප්‍රශ්නේ. ඉතින් පොලිසි එකක් ඉස්සරහට ඉම්ප්ලිමෙන්ට් කරන්න යන එකක් දන්නේ නැතිකොට එක්කෝ මේගොල්ලෝ මොනවාක්වත් අමුතු දෙයක් කරන්න යන්නේ නැහැ. අමුතු දෙයක් කරන්න යන්නේ නැහැ කියලා කියන්නේ රිෆෝම්ස් නැහැ ඉකොනොමි එකේ. රිෆෝම්ස් නැහැ කියලා කියන්නේ ඉකොනොමි එකක් ඉස්සරහට යන්නේ නැහැ. එක්කෝ ඉකොනොමි එක ස්ටැග්නේට් වෙන්න ඕනද, එහෙම නැත්නම් බැක්වර්ඩ් යන්න ඕන. ප්‍රෝග්‍රෙස් කරන්න නම් රිෆෝම්ස් තියෙන්න ඕන. ටැක්ස් රිෆෝම්ස් තියෙන්න ඕනේ, ෆිස්කල් පොලිසි රිෆෝම්ස් තියෙන්න ඕනේ. මොකද සල්ලි තියෙන්න එපා, සල්ලි හොයන්න ඕනේ අලුතෙන්. එඩුකේෂන් වලට සල්ලි ඕනේ, හෙල්ත් වලට සල්ලි ඕනේ, ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් වලට සල්ලි ඕනේ. ඉතින් දැන් මේක ඒක නිසා මම මේ නෙගටිව්ලි කතා කරනවා නෙමෙයි, මට පේන හැටියට මේකෙන් හුඟක්ම බලපෑම වෙන්නේ මේ තරුණ පරම්පරාව. යං කට්ටියද ඒගොල්ලන්ටනේ ඔය එඩුකේෂන් ක්ලයිමට් චේන්ජ් වගේ දේවල් ඇත්තෙන් බලපෑම වෙන්නේ ඔක. අනිත් එක හැබැයි ෂෝට් ටර්ම් එකේ මන්නේ නම් මොකද මේ ආණ්ඩුව මොනවාක්වත් මේ බිස්නස් වලට හර මෙහෙන් අහිතවාදී ප්‍රතිපත්ති අනුගමනය කරන්නේ නැහැ කියන එකට පොඩි මතයක් තියෙනවානේ. ඉතින් ඒක නිසා දැන් බිස්නස් කොන්ෆිඩන්ස් එක හැම වැඩි වෙලා තියෙනවා. දැන් ඒක හොඳටම තේරුණා මේ ෂෙයා මාකට් එකේ ෂෙයා ප්‍රයිසස් හැම හොඳයි. දැන් අනිත් එක බැංකින් සෙක්ටර් එකේ රිෆෝම්ස් වලට වැඩිය මේ ආණ්ඩුව ඇඟිලි ගහන්න යන්නේ නැති බවත් පැහැදිලි. ඉතින් ඒක නිසා බැංක්ස් හැමත් දැන් ඒ වගේ ෂෙයා ප්‍රයිසස් වැඩි. බැංකින් සෙක්ටර් එකත් දැන් ආයෙත් හොඳට නේද, මොකද ඒගොල්ලෝ ඉස්සලා බයෙන් හිටියේ කම්කරු මේ ලේබර් පාටිය ගාවත් එහෙම අර බැංකින් රොයල් කමිෂන් එකේ දේවල් හොඳටම ඉම්ප්ලිමන්ට් කරන්නයි කියලා බැංක්ස් වලට සෑහෙන ලොකු රෙගුලේෂන් එකක් දායි කියලා. ඒ වගේම ඒගොල්ලන්ගේ මේ දැන් මේ කමිෂන් එක නිසා දැක්කන් දැන් ලෙන්ඩින් රෙගුලේෂන් හරියට ටයිට් වුණා, ඒගොල්ලන්ට ලෙන්ඩින් ක්‍රයිටීරියා මුතෙන් මෙයා කරන්න වුණා, හුඟක් රිෆෝම්ස් ඒගොල්ලන්ට කරන්න වුණානේ. ඒක නිසා බැංකින් සෙක්ටර් එක එහෙම දැන් හොඳයි. ඒ කියන්නේ බිස්නස් පැත්ත මේ ෂෝට් ටර්ම් එකේ හොඳ වෙනවා. මොකද මේගොල්ලන්ගේ මේගොල්ලෝ අහිතකරවාදී ඒ වගේ ප්‍රතිපත්ති අනුගමනය කරන්න තියෙනවා. දැන් ඕක නිසාම දැන් නෙගටිව් ගියරින් අර මේ ලේබර් එකේ තිබුණ පොලිසි එක දැන් ඒක නැහැනේ. දැන් ඒකෙන් නැති හින්දා දැන් ඇත්තෙම හවුසින් මාකට් එකට තිබුණු පොඩි තර්ජනයකුත් නැතුව ගියා. දැන් ඒකෙන් වෙන දැන් හවුසින් මාකට් එක කඩාගෙන වැටි ගනාවනේ. ඕක එක්කෝ නතර වෙනවා, හැමත්ත ඕක ස්ලෝ ඩවුන් වෙනවා. ඒ කරාගෙන කීගෙන එන එක. ඉතින් ඒක නිසා දැන් හවුසින් මාකට් එක රිකවර් වෙන්න පටන් ගත්තොත් එහෙම මිනිසුන්ගේ මෙන්ටැලිටි එක හොඳයි. එතකොට අර වෙල්ත් වෙල්ත් එක වැඩි කියලා ඉවරලා ඒගොල්ලන්ගේ මෙන්ටල් සැටිස්ෆැක්ෂන් එක එනවනේ. ඒත් එක්ක ඒගොල්ලන්ගේ කන්සියුමර් කන්ෆිඩන්ස් එක වැඩි වෙනවා. එතකොට කඩවල වලට ගිහිල්ලා බඩු ගන්නවා. එතකොට බිස්නස් වැඩි වෙනවා. ඉෆෙක්ට් එක එනවා ෂෝට් ටර්ම් එකේ. දැන් ලෝන් ටර්ම් එකේ ඉකොනොමි එකක් විදිහට ප්‍රෝග්‍රෙස් වෙන එකක් මට නම් දකින්නේ නැහැ. මොකද මේ හරියට මේ අපේ ස්කොට් මොරිසන් මහත්මයා ඒ වගේම මේ ෆ්‍රයිඩන්බර්ග් මහත්මයා ඔයගොල්ලෝ දෙන්නේ කිසිවත් හරියට කිව්වේ නැහැ ඒ ඉස්සරහට කරන්න යන පොලිසිස් මොනවද කියලා.
මේලඟට අපි අවධානය යොමු කරනවා දකුණු ඔස්ට්‍රේලියාව නියෝජනය කරන නයන් පෙරේරා මහතා වෙත. විශේෂයෙන්ම මේ මැතිවරණයෙන් දකුණු ඔස්ට්‍රේලියාවට මොන ආකාරයේ බලපෑමක් සිදු වුණාද, ඒ වගේම සංක්‍රමණික ප්‍රජාවට කුමන බලපෑමක් ඇති වුණාද කියන ඔහුගේ අදහස තමයි මේ.
දකුණු ඔස්ට්‍රේලියාවට කොහොමද මේ ඡන්දය බලපාන්නේ කියන එක ඇත්තටම මේ ප්‍රධාන වශයෙන් තියෙන්නේ දැන් මුලින්ම මේ ඡන්දෙදී අපිට දකුණු ඔස්ට්‍රේලියාවට තියෙන ප්‍රධාන බලපෑම තමයි දකුණු ඔස්ට්‍රේලියාව නියෝජනය කිරීමට තිබුණ ආසන 11 ආසන 10 දක්වා අඩු වුණා. ඉතින් අපේ එතකොට දකුණු ඔස්ට්‍රේලියා නියෝජනය එක മന്ത്രി ධුරයකින් අඩු වුණා. ඉතින් ඒක මම හිතන්නේ අපිට සාමාන්‍යයෙන් දකුණු ඔස්ට්‍රේලියා පැත්ත බැලුවොත් අපිට අවාසි සාගත තත්ත්වයක් වෙන්න පුළුවන් ඉදිරියේදී. ඒ වගේම තවත් වැදගත් කරුණක් තමයි මේ දකුණු ඔස්ට්‍රේලියා නියෝජනය කරමින් මධ්‍යම පාර්ලිමේන්තුවේ සිටිය ක්‍රිස්ටොපර් පයින් ඇමතුමා පහුගිය ඡන්දෙන් විශ්‍රාම ගියා. ඉතින් ඇත්තටම ඔහු මම හිතන්නේ අපේ අසන්නන් දන්න විදිහට ජේෂ්ඨ ඇමතිවරයෙක් හැරීට කටයුතු කළා. ඉතින් විශේෂයෙන්ම මේ ආරක්ෂාව පිළිබඳව අමාත්‍යංශය තමයි ඔහු හැබවේ අවසාන වරට. ඉතින් එම නිසා විශේෂයෙන්ම ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙක් වශයෙන් ඔහුට මං හිතන්නේ හැකියාව තිබුණා යම් අවස්ථාවලදී දකුණු ඔස්ට්‍රේලියාවට අවශ්‍ය යම් යම් සහන මධ්‍යම රජින් ලබා ගන්න. ඉතින් මං හිතන්නේ දැන් ඔහුගේ නික්මයාමත් සමග අපිට එතනත් පුරප්පාඩුවක් සිද්ධ වෙනවා. මොකද මෙවර මධ්‍යම රජයට එකතු වෙන දකුණු ඔස්ට්‍රේලියාවේ මන්ත්‍රීවරු විශේෂයෙන්ම ලිබරල් පක්ෂයේ එකතු වෙන මන්ත්‍රීවරු සාමාන්‍යයෙන් නව මන්ත්‍රීවරු හැටියට තමයි අපිට කියන්න පුළුවන්. ඉතින් එතනින් අපිට අවශ්‍ය සාගර තත්ත්වයක් සිද්ධ වෙනවා. ඒ වගේම මම හිතන්නේ අපේ සංක්‍රමණිකයන්ගේ පැත්තෙන් ගත්තොත් අපිට විශේෂයෙන්ම වැදගත් වෙන කරුණ තමයි මේ පසුගිය මම හිතන්නේ ඡන්දෙට ඉස්සෙල්ලා ගොඩක් කතා වුණා මේ දෙමව්පියන්ට ඔස්ට්‍රේලියාවට පැමිණීමට තිබෙන වීසා කාණ්ඩය පිළිබඳව. ඉතින් දැනට මධ්‍යම රජයෙන් සාමාන්‍යයෙන් යෝජනා කරලා තිබෙන වීසා කාණ්ඩය අනුව දෙමව්පියන්ට ඔස්ට්‍රේලියාවට පැමිණලා අවුරුදු 5ක වීසා එකක් ලබා ගැනීම සඳහා ඩොලර් 10,000ක වගේ මුදලක් වැය කිරීමට සිදු වෙනවා. ඉතින් ඒක සංක්‍රමණිකයන්ට විශාල ප්‍රශ්නයක් වෙනවා. නමුත් දැන් ලේබර් පක්ෂයෙන් කියලා තිබුණා ඔවුන් බලයට આવොත් එම මුදල ඊට වඩා සහනදායක ආකාරයට අඩු කරනවා කියලා. ඉතින් මට හිතෙනවා ඒක අපිට සංක්‍රමණිකයන් වශයෙන් විශේෂයෙන්ම තියෙන ලොකුම ප්‍රශ්නයක්. මොකද අපි හැමෝටම මේ අපේ දෙමෝපියන් විතර බලා ගැනීමට නොහැකි වීම ගැටලුවක්. ඉතින් මේ අවස්ථාවේදී එය තවදුරටත් අපිට ඉතින් ඒ විශාල මුදලක් ගෙවීමට සිදුවීම මං හිතන්නේ දෙමෝපියන් අපිට ඔස්ට්‍රේලියාවේ අපිත් සමග රඳවා ගන්න, විශේෂයෙන්ම අපේ දරුමුණුපුරන් සමග උන්ට කාලය ගත කරන හැකියාව ලබා දීමට ඒක ගැටලුවක් වෙන්න පුළුවන්. විශේෂයෙන්ම අපි මූලිමය වශයෙන් ගත්තොත් මම හිතන්නේ දැන් දකුණු ඔස්ට්‍රේලියාවට විශේෂ වශයෙන් මට වරප්‍රසාද කියලා පෙනෙන්නේ නැහැ. නමුත් අපිට වාසිදායක තත්ත්වයක් හැටියට කියන්න පුළුවන්, දැන් පසුගිය රජයෙන් විශේෂයෙන්ම මේ ඉදිරි කාලයේදී ඔස්ට්‍රේලියාවට අවශ්‍ය මේ ආරක්ෂාව සඳහා අවශ්‍ය සබ්මැරින් ඒ වගේම අනිකුත් නෞකා සෑදීම සඳහා කොන්ත්‍රාත්තු මං හිතන්නේ ලබා දෙමින් සිටියා. දැන් ප්‍රංශය සමග සබ්මැරින් සඳහා කොන්ත්‍රාත්තුවක් අත්සන් කළා තිබෙනවා. ඉතින් ඒ සියලු දේකදීම දකුණු ඔස්ට්‍රේලියාව මූලික වෙලා තියෙනවා. ඒ කියන්නේ මුල් කරගෙන තමයි කටයුතු කරලා තියෙන්නේ. ඉතින් මෙම රජය නැවත බලයට පත්වීමෙන් මට හිතෙන විදිහට මධ්‍යම කාලීනව මං හිතා අපිට තියෙන වාසිය තමයි එහෙම කටයුතු දකුණු ඔස්ට්‍රේලියාවේ සිදුවෙන අවස්ථාවේදී අපිට තව දුරටත් පුළුවන්කම තියෙනවා. ඒතර රැකියා තත්ත්වය මං හිතන්නේ දියුණු වෙයි, හොඳ වෙයි, රැකියා ලබා ගැනීමට පහසු තත්ත්වයක් ඇති වෙයි කියලා මට හිතෙනවා මේ ඒ තත්ත්වය අනුව.
දැන් එතකොට අපි වික්ටෝරියා ප්‍රාන්තයට අවධානය යොමු කරමු. වික්ටෝරියා ප්‍රාන්තයෙන් අපිත් සමග එකතු වෙන්නේ මෙල්බර්න් නුවර ගිහාන් නිරංග. විශේෂයෙන්ම ඔහු කොහොමද මෙල්බර්න් වාසියෙක් විදිහට මේ රජය පත්වීම සම්බන්ධයෙන් ඒ බලපෑම පිළිබඳව ඔහුගේ අදහස කුමක්ද කියන කාරණයයි අපි දැන් ඔබට ඉදිරිපත් කරන්නේ.
විශේෂයෙන්ම ස්කොට් මොරිසන් සහ ඔහුගේ රජයට, ලිබරල් රජයට මෙම ඡන්දය ඉතා විශිෂ්ට ලෙස ජය ගැනීමට හේතු උත්කාරණයක් තමයි ඔහු ඉදිරිපත් කරපු, ඔහුගේ රජයෙන් ඉදිරිපත් කරපු අයවැය 2019-20 කාලය ඇතුළත බලපවත්න අයවැයෙන් අවුරුදු 10කට වගේ කාලයකට පස්සේ ආපු සර්ප්ලස් එකක් සහිත එකම අයවැය. ඒ ගැන මං හිතන්නේ ඔස්ට්‍රේලියානුවන් විශේෂයෙන්ම හුඟක් උනන්දු වුණා සහ ඒ ගැන හුඟක් ඒගොල්ලෝ ඒක ඇත්තටම ඒ බදු සහන සහ අයවැයේ තිබුණා වූ සියුණු දේවල් ඉෂ්ට වෙයි කියලා කල්පනා කළා. ස්කොට් මොරිසන් ඒ කාලේ නම් හිටිය ප්‍රධානම ස්ථාවරයක හිටියා. මෙම මයිග්‍රේෂන් පොපුලේෂන් එක, ඒ කියන්නේ මෙහෙට සංක්‍රමණය වෙන ජනතාව අඩු කිරීමේ ප්‍රතිපත්තියක ඔහු දැඩිස්සේ සිටියා. ඒක විශේෂයෙන්ම මෙල්බර්න්, සිඩ්නි සහ වලට තියෙන තදබදය සහ ඒ තියෙන ප්‍රශ්න නිසා ඔහු දැඩි ස්ථාවරයක හිටියා. ඔස්ට්‍රේලියාවට ගෙන්වන, ඒ කියන්නේ ඉදිරියේදී ගෙන්වන ලබන මයිග්‍රන්ට්ස් ප්‍රමාණය අඩු කරනවා කියන ජයග්‍රහණය සමග අපිට හිතා ගන්න පුළුවන් ඉදිරියේදී ඔහු ඒ රජයෙන් තවත් මෙම ප්‍රමාණය කප්පාදු කිරීමකට ලක් වෙයි කියලා. සංක්‍රමණික එක් වශයෙන් මට කියන්න පුළුවන් මොරිසන්, ස්කොට් මොරිසන්ගේ ආණ්ඩුවෙන් හුඟක් මේ මල්ටි කල්චරල් නැත්නම් අපි කියන බහු සංස්කෘතික දේවල් සඳහා හුඟක් ඔහු ආධාර සහ හුඟක් උදව් කරපු කෙනෙක්. ඔහුගේ වර්ෂය තුළ මට හොඳම උදාහරණය තමයි බෙරික් පන්සල. ආගමික සහ අනිත් රටවල් වලින් ආපු අය මං හිතනවා ඔහුගේ ප්‍රතිපත්ති සහ ඒ වලට වැඩි නැඹුරුවක් ඇතිවීම තුළින් ඔහුගේ පක්ෂයට ඡන්ද සංඛ්‍යාව ලබා දී ඔහු නියෝජනය කරන ලිබරල් පක්ෂය ජයග්‍රහණය සඳහා යොමු කරයි කියලා.
මෙවර මැතිවරණයේ ක්වීන්ස්ලන්තයත් ඉතා විශේෂ ප්‍රාන්තයක් බවට පත් වුණා. බොහෝ දෙනා අපේක්ෂා කර පරිදි කම්කරු පක්ෂයට ක්වීන්ස්ලන්තයේ ජයග්‍රහණ හිමි වුණේ නැහැ. ඒ නිසා ඔවුන්ගේ පරාජයට වැඩිපුර බලපානට හේතුවක් වුණා. ඉතින් මේ ක්වීන්ස්ලන්තයේ නියෝජනය කරමින් දැන් අපිත් සමග එකතු වෙනවා රංගජීවද සිල්වා මහතා. ඔහු හිතන ආකාරයට කොහොමද මේ මැතිවරණ ප්‍රතිඵලය ක්වීන්ස්ලන්තයට බලපාන්නේ කියන කාරණය පිළිබඳව කතාබහ කරන්න.
ක්වීන්ස්ලන්ඩ් ලේබර් පක්ෂය පරදින්න මම නම් හිතන්නේ මූලික හේතුව ඒගොල්ලෝ වැඩි කැම්පේන් එක හොඳට කරේ නෑ. ඒගොල්ලෝ මේ ඒගොල්ලෝ ගොඩක් විශ්වාසය තියාගෙන හිටියා ක්වීන්ස්ලන්ඩ් ඒගොල්ලොන්ගේ යටතේ තියෙන නිසා ඒගොල්ලෝ නිකම්ම දිනයි කියලා. ඒක නිසා තමයි එමාර් ලිබරල් පක්ෂ හොඳ කැම්පේන් එකක් කරගෙන ගියා. ඒගොල්ලෝ මිනිසුන්ට ඒත්තු ගැන්නුවා. ඒගොල්ලෝ බලයට ආවොත් ක්වීන්ස්ලන්ඩ් වල හොස්පිටල් වල තියෙන අඩුපාඩු දානිත් ස්ටේට් වල සාපේක්ෂව ක්වීන්ස්ලන්ඩ් රෝඩ්ස් අරේ මේ හොඳ නැහැ. ඉතින් ඒවා ඔක්කොම ඩිවලොප් කරලා ඒ ගන්නවා. අනිත් එක දිගින් දිගටම වෙහිගෙන යන මයිනින් මිනිසුන්ගේ ජොබ් ලොස් වෙන ඒවා ඒගොල්ලෝ නවත්තනවා කිය. ඉතින් මම හිතනවා ලිබරල් පක්ෂේ ආපු එකෙන් මිනිසුන් ලොකු බලාපොරොත්තුවක් වෙනවා තමන්ගේ ජොබ්ස් ස්ථිරත්වයක් ඇති වෙයි කියලා. මේ ඒ වගේම මේ අලුත් ජොබ්ස් ක්‍රියේට් වෙයි කියලා මිනිසු අලුත් බිස්නස්ස් පටන් අරගෙන එහෙම වෙයි කියලා මං හිතනවා.
ඊළඟට අපි කතා බහට එකතු කරගන්නේ බටහිර ඔස්ට්‍රේලියාවෙන් අනුරුද්ධ ලියනගේ මහතා. විශේෂයෙන්ම බටහිර ඔස්ට්‍රේලියාව දැනට මුහුණ දී තිබෙන විවිධ අභියෝගයන් රැකියා හා ආර්ථිකය සම්බන්ධයෙන් ඒවත් සමග කොහොමද මේ නවරජය පත්වීම ඔවුන්ට බලපාන කියන කාරණය පිළිබඳවයි මේ අනුරුද්ධ මහත්මයාගේ අදහස් අපි ඉදිරිපත් කරන්නේ.
එතකොට මේ ලිබරල් ජයග්‍රහණය ප්‍රාතිහාර්යක් ලෙස විචාරකයන් පැවසුවේ බටහිර ඕස්ට්‍රේලියාවේ දේශපාලන තත්ත්වය දිහා බලනකොට අපේ මෙහි වාසය කරන සෑහෙන විදේශීය සම්භවයක් තියෙන සංක්‍රමණික ජනතාවක් විශේෂයෙන්ම පළමුවෙනි පරම්පරාවේ අය. මොකද ආර්ථිකයේ මෙහි බටහිර ඕස්ට්‍රේලියාවේ ආර්ථිකයේ වර්ධනය අනිත් ප්‍රාන්ත එක්ක බලනකොට වර්ධනය වේගවත් වෙලාත් නැහැ. තාමත්ම රැකියාව යුක්තියත් හරි ඉහළ මට්ටමක තියෙන. එහෙම තියෙද්දි ඇයි මේ ලිබරල් පක්ෂයට මේක කොහොමද ජයග්‍රහණය ලැබුණේ කියන එක? ඇත්තටම ඡන්දදායකයන්ට මේ සංක්‍රමික ජනතාවට බලපෑවාද කියන එක සැකයක් දැන් ක්ලයිමේට් චේන්ජ් ගැන. ඒ කියන්නේ දේශගුණික විපර්යාස ගැන හුඟක් බල ලේබර් පක්ෂය කතා කරුවා, ග්‍රීන්ස් කතා කළා. ඒ වුණාට මේ ඒකට මෙහෙ ජනතාව ඒතරම්ම මේ සංක්‍රමික ජනතාව වුණත් මම හිතන්නේ ප්‍රතිචාරයක් දැක්වුවා කියලා, විශේෂයෙන්ම ලේබර් පක්ෂයට විශේෂයෙන්ම ඒ පැත්තට යන්නට. මොකද පළමුවෙන්ම දැන් මෙහෙ ඇත්තටම මේ ප්‍රයිමරි වෝට් එක බැලුවාම ඡන්ද ප්‍රතිශතය 30.2% පමණයි ලේබර් පක්ෂයට ලැබිලා තිබුණේ. නමුත් ලිබරල් ඡන්ද වුණත් 101.42% අඩු වුණත් එක ආසනයක්වත් පරාජය වුණේ නැහැ. ගිය සැරේ හිටියේ ලේබර් පක්ෂයෙන් හිටියා 11ක්, ලිබරල් පක්ෂයෙන් 5ක් හිටියා මේ ආසන 16න්. ඒ විදිහටම පත් වුණා. ඇත්තටම මේ ස්කොට් මොරිසන් පොදු ජනතාවට ප්‍රිය කරන ජනප්‍රිය චරිතයක් වුණ නිසා කියලා මට හිතන්න පුළුවන්. විශේෂයෙන්ම මේ ඔස්ට්‍රේලියාවේ වාසය කරන අපි විශේෂයෙන්ම සිංහල ශ්‍රී ලාංකීය සම්ප්‍රදායක් තියෙන සිංහල දෙමළ ජනතාව ඉන්නවා, සිංහල ජනතාව ඉන්නවා, ඒ වගේම ඉන්දියානු ජනතාව ඉන්නවා. මේ සියලු දෙනා මම හිතන්නේ ස්කොට් මොරිසන්ගේ ජනප්‍රියතාවය වගේම කවුද ලේබර් පක්ෂයේ බිල් ෂෝර්ටන්ගේ ජනප්‍රියතාවය කෙතරම් ජනප්‍රියතාවයක් මේ නැති එක මම හිතන්නේ උගද්දට බලපෑවා කියලා. තාම මේ මැතිවරණය තියලා තව බොහොම සති දෙකක්වත් ගියේ නැහැ. බොහෝ දෙනෙක් බලාපොරොත්තු වෙනවා බටහිර ඕස්ට්‍රේලියාවේ බර භූමික තියෙන මේ මයිනින් භූමික තියෙන කාලේ රැකියා ඉතාමත්ම සුලභව තිබුණා. මිනිසුන්ගේ පඩි ආදායම් හුඟක් වැඩි වුණා, ඉහළ ගියා. ඒක කඩා වැටීමත් සමගම බොහෝ දෙනෙකුට රැකියාවල් නැති වුණා. විශේෂයෙන්ම අපේ වෘත්තීය වශයෙන් ඉංජිනේරුවන්, ජියොලොජිස්ට්ලා, එතකොට ධනකාධිකාරීවරුන්, ඒ වගේ මේ ඒ මට්ටමේ වෘත්තීය සුසුකම් තියෙන වෘත්තීය වල යෙදිලා හිටියට බොහෝ දෙනෙකුත් රැකියා නැති වුණා. ඒගොල්ලන්ට පොඩි පොඩි මේ සුළු රැකියාවල් කරන්නට සිදු වුණා බොහෝ දෙනෙකුට. අය අය බලාපොරොත්තු වෙනවා ලිබරල් පක්ෂයෙන් මේ සැරේ රාජ්‍ය ජයග්‍රහණය කළාට පස්සේ යම් කිසි ස්ථාවරත්වයක් ඇති වෙලා රැකියා අවස්ථා සුලභ වෙයි, රැකියා ව්‍යුක්තිය අඩුවේ කියන බලාපොරොත්තුවක් බොහෝ දෙනාගේ තියෙනවා.
විශේෂයෙන්ම ලිබරල් සන්ධානය බොහෝ විට මැතිවරණයට පෙරත් ඔවුන් පැවසුවා මේ ප්‍රධාන නගරවල ජනගහනය වැඩි වන නිසා ඕස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය පෙදෙස්වලට නව සංක්‍රමණිකයන් යොමු කර යුතුයි කියන කාරණය පිළිබඳව. ඉතින් මේ ආකාරයට දැනට නිව් සවුත් වේල්ස් හි ප්‍රාදේශීය ග්‍රිෆිත් ප්‍රදේශයේ වෙසෙන සමීර චින්තන අපිත් සමග දැන එකතු වෙනවා. ඔහු සිතන ආකාරයෙන් කොහොමද මේ නව රජයේ ප්‍රතිපත්ති ඔවුන්ට පළපාන්නේ කියන කාරණය පිළිබඳව කතා බහ කරන්නේ.
මම මේක දකින්නේ දැන් මේ විදිහට, මේක මගේ පුද්ගලික මතයක්. මම දැක්ක එක මාධ්‍ය කරලා තියෙනවා සර්වේ එකක් මේ ඉලෙක්ෂන් එකෙන් පස්සේ කොහොමද මේ ඡන්දේ සිදුනේ, මයිග්‍රේෂන් පොලිසි එකක් මේකේ ප්‍රධාන අංගයක් ඉලෙක්ෂන් එකේ. එතකොට ඒකෙන් හොයාගෙන තියෙනවා දැන් සිටිස් වල, දැන් මෙල්බන්, සිඩ්නී වගේ සිටිස් වල ගොඩක් ජනතාව ගොඩක් කැමති වෙලා තියෙනවා මයිග්‍රන්ට්ස්ලා සංඛ්‍යාව වැඩි කරගන්න, එන ඕස්ට්‍රේලියාවට එන. හැබැයි රූරල් වල වැඩි ජනතාවක් කියලා තියෙන්නේ මේ தත්ත්වය එහෙම තියාගෙන ඉන්න ඕනේ, එහෙම නැත්නම් තව කට් කරන්න ඕන කියන එක. හැබැයි ඒත් එක්කම දැන් වන් නේෂන් පක්ෂයට අදාළව ගත්තා මේක සම්පූර්ණයෙන් වෙනස්. ඒකෙන් වැඩි ප්‍රතිශතයක් කියන්නේ මයිග්‍රන්ට්ස්ලා අපිට ගන්න අවශ්‍ය නැහැ කියන එක. ඒතර දැන් ওই தත්ත්වයත් එක්ක දැන් අපි දකිනවා දැන් මේ පවතින රාජ්‍ය කොහොමත් කරේ සිටිස් වල ඒගොල්ලන්ගේ පොලිසි එක තියෙන සිටිස් වලට දැන් තවදුරටත් මයිග්‍රන්ට්ස්ලා වැඩි ප්‍රමාණයක් ගන්න, වැඩිම කට්ටිය යවන්නේ රීජනල් රූරල් ඒරියාස් වලට. එතකොට ඒ පැති වලට කට්ටිය එන මයිග්‍රන්ට්ස්ලා දාපුවාම වෙන ප්‍රශ්නයක් තමයි ඒ පැතිට සමහරවිට ජොබ්ස් හොයාගන්න ටිකක් අමාරුයි. ඒ වගේම ෆැසිලිටීස් අපිට ගොඩක් ඒවා ගන්න අමාරුයි. ඒතර ඉස්කෝල ප්‍රශ්න තියෙනවා. ඒ වගේ ඉතින් ගොඩක් ප්‍රශ්න තියෙනවා ඒ පැති වලට ගියපුවාම. දැන් අපි දකිනවා දැන් මේ අවුරුද්ද තුල PR වීසා 190,000 ඉඳලා 160,000 දක්වා අඩු වෙලා තියෙනවා. 30,000 ප්‍රමාණ PR වීසා ඉෂු කරන ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. ඒතර අපිට මේකෙන් පෙනියන කාරණා තමයි ඉස්සරහට එන්නෙම දැන් මයිග්‍රන්ට්ස් ප්‍රමාණයත් ගන්න ප්‍රමාණයත් අඩු වෙන්න තියෙන සම්භාවිතාවය වැඩි. ඒතර අපිට තේරෙනවා ඒක පොර මාල්ට කල්චරිසම් කියන එකත් අඩු වෙනවා. ඒතර අපිට දැන් ලංකාවෙන් එන සමහර ඉස්සරහට එන මයිග්‍රන්ට්ස්ලා ප්‍රමාණය අඩු වුණාම අපිට ඒ වගේ කමියුනිටි එකක තියෙන වාසියක් තියෙන වෙන්නේ තියෙන ඉඩකඩ බොහොම අඩු වෙනවා. ඒත් එක්කම මම දකිනවා දැන් මයිග්‍රන්ට්ස්ලට තියෙන මූලිකම ප්‍රශ්නේ පළවෙනිම ජොබ් එකක් හොයාගන්නගෙන දැන් ජොබ් එකක් හොයාගන්න නැතුව දැන් මේ කොස්ට් ඔෆ් ලිවින් එක වැඩි නිසා මුල් කාලේ ෆයිනෑන්ෂියල් සපෝට් එකක් ඕන. එතකොට දැන් අපිට මුලින් තිබ්බ ඒතකොට අර නිව් ස්ටාර්ට් ඔලෝවන්ස් ෆැමිලි ටැක්ස් බෙනිෆිට් වගේ ඒවා. දැන් ඒකෙන් ෆැමිලි ටැක්ස් බෙනිෆිට් එක පාර්ට් එකකුත් නිව් ස්ටාර්ට් ඔලෝවන්ස් එකනොත් මම හිතන අවුරුදු දෙක හෝ ඊට වැඩි ප්‍රමාණයක් බලාගෙන ඉන්න වෙනවා අලුතෙන් වීසා හම්බ වෙන මයිග්‍රන්ට්ස්ලට. මට හිතෙන දේ තමයි දැන් සෙටල් වෙච්ච මයිග්‍රන්ට්ස්ලට වඩා දැන් දැනට ඇවිල්ලා ඉන්න කට්ටියට වඩා අලුතෙන් එන කට්ටියට තමයි මේකේ බලපෑම ගොඩක් වෙන්නේ.
අපි අවසාන වශයෙන් තවත් අදහසක් එකතු කරගන්නවා විනෝද සමාජ කතිකාව තුලින්. දකුණු ඔස්ට්‍රේලියාවේ ආචාර්ය ලක්ෂ්මී කුමාරතිලක මහත්මිය තමයි දැන් අපිත් සමග එකතු වෙන්නේ. ඇය සිතන පරිදි කොහොමද මේ බහුසංස්කෘතිකත්වයට ඔස්ට්‍රේලියාවේ මේ ලිබරල් සන්ධානයක් නැවත රජයට පත්වීම කොහොමද බලපාන්නේ කියන කාරණේයි ඇය අපිත් සමග මෙසේ පැවසුවේ.
දැන් මම අවුරු 40කට පමණ පෙර මේ රටට ආවත් මං ආපහු මැරෙන තුරුත් මම මයිග්‍රන්ට් කෙනෙක් ලෙස මිස ඔස්ට්‍රේලියන් කෙනෙක් ලෙස හැඳින්වීමක් නොලැබෙනවා මම හොඳටම දන්නවා. ඒ නිසා අපිට ඉතා වැදගත් දෙයක් මේ ඡන්දය හෝ ඒ වගේ ඉම්පෝර්ටන්ට් ඒ කියන්නේ වැදගත් ඕනම දෙයක් කොහොමද මයිග්‍රන්ට්ස් හැටියට අපිට බලපාන්නේ කියන එක දැනගන්න එක. මේ ඡන්දේ මට කරුණු කීපයක් පෙනී ගියා. එකක් තමයි රට වෙනස් වෙනවට හුඟක් දෙනෙක් බයයි. ලේබර් පාර්ටියකින් මේ රට පසුගිය වසර 40-50 ඇතුළත කරපු වෙනස්කම් නිසා තමයි හැම සුදු නැති ඔබ සැම අද මේ රටේ පය ගහලා ඉන්නේ. ස්කිල්ඩ් මයිග්‍රේෂන් කියන නම යටතේ හැම සුදු නැති ඔබ සැමට මේ රටට මයිග්‍රේට් කරන්න ලැබුණේ ඒ වගේ චේන්ජ් එකක් නිසායි. ඔස්ට්‍රේලියාව චේන්ජ් කරන්න ලේසියෙන් පහසුවෙන් නෙමෙයි බලවත් පරිශ්‍රමයක් දරපු තැනක් තමයි මල්ටි කල්චරලිසම් කියන වචනය ඉන්ට්‍රඩියුස් කරන එක. හැබැයි ඒකත් ඒ ලේබර් පාර්ටියෙන් කරපු චේන්ජ් එකක් නිසායි කියන්නේ. ඒ නිසා මට තේරුම් ගන්න බැහැ ඇයි අපි මේ චේන්ජ් කියන වචනයට ඔච්චර බය කියන එක. ඒ වගේම මම දැක දෙයක් තමයි අතීතයේ දන්නේ නැති අනාගතය ගැන අපේ දරුවන් මුල පුරන් ගැන තුවකින්වත් හැකියාවක් නැතිව එන්වයරන්මන්ට් එකට හෙන ගහල ගියත් කමක් නැහැ කියලා හිතන මහා පාරවල් හැදුවත් මතමකෝ, රාල් රේල් පාරවල් හැදුණත් මතමකෝ, අලුත් ඉන්ඩස්ට්‍රීස් ආවෙනත් මට කමක් නැහැ කියලා හිතාගෙන අපි ඒ විදිහට ඉන්නවා නම් මට හිතෙන්නේ අපි මයිග්‍රන්ට් හැටියට කවමදාකවත් දිනුවක් ලැබෙන්නේ නැහැ. අපි ආපු දවස්වල මේ බස් ස්ටෑන්ඩ් වල හැමතැනම ලියලා තිබුණා ඒෂියන්ස් ගෝ අවුට් කියලා. ඒ වගේ රටකටයි අපි ආවේ. නමුත් ඒ රට අද වෙනකොට සෑහෙන වෙනස්කම් වලින් වෙනස් කරලා තියෙනවා. මල්ටි කල්චරලිසම් කියන එක ඇසට් එකක් හැටි තරම් තියෙනවා. දුර්වල මිනිස්සු මේ වහලක් නැති මිනිස්සු ඒ වගේ කට්ටියවත් බලාගන්න ආණ්ඩුවක් තමයි ඒ පැරදුනේ. ඉතින් ඒ නිසා මට මයිග්‍රන්ට් කෙනෙක් හැටියට පොඩි කුතුහලයක් තියෙනවා මොනවා වෙයිදෝ කියලා. ඉතින් කොහොම හරි මම බලාපොරොත්තු වෙනවා මේ ආණ්ඩුවෙත් චේන්ජ් එකක් නොකර ඉන්නේ නැතුව, චේන්ජ් එකට බය වෙන්නේ නැතුව චේන්ජ් එකක් කරන්න අවශ්‍යයි අපේ ඔස්ට්‍රේලියාවේ අනාගතය ගැන හිතලා. අපේ රිසෝර්සස් පොළවල් හාරගෙන වෙන රටවල් වලට ගෙනහිල්ලා ඒවයේ කාර් හදන්නේ නැතුව, ඒවයේ ෆ්‍රිජස් හදන්නේ නැතුව ඇයි අපිටත් බැරි ඉන්ඩස්ට්‍රීස් ඇති කරන්න මේ රටේ? අන්න ඒ වගේ අදහස් ඇති මේ රටටත් හොඳ ඉන්ඩස්ට්‍රීස් ටිකක් ඇති කරලා ඒ වගේ මේ නිසා රැකිරක්ෂාවලට රැකිරක්ෂා බහුල වෙලා මේ රටේ සශ්‍රීක තත්ත්වයක් උදා වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.
ඔස්ට්‍රේලියාවේ මෙවර මහමැතිවරණයේ ප්‍රතිඵලය කොහොමද සංක්‍රමණික ප්‍රජාවක් විදිහට විවිධ ප්‍රාන්තවල වෙසෙන අපිට බලපාන්නේ කියන කාරණය තමයි අද SBS සිංහල විනිවිද සමාජ කතිකාව තුලින් අපි අවධානය යොමු කළේ. ඉතින් එහෙමනම් අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අපිත් සමග කතා බහට එකතු වුණ ආචාර්ය ලක්ෂ්මී කුමාරතිලක, ගිහාන් නිරංග, අනුරුද්ධ ලියනගේ, අමිත සේනානායක, සමීර චින්තන, නයන් පෙරේරා සහ රංගජීව දෙසිල්වා යන මහත්මරුන්ට අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. අපි නැවතත් ලබන මාසයේත් අවසාන අඟහරුවාදා විනිවිද සමාජ කතිකාව තුලින් හමුවෙමු.
Enjoy more stories in your language by visiting sbs.com.au.